ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔයාලා හැම දෙනාටම දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබන රුහුණු ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන තුලින් ඔබත් සමග අද එකතු වන්නේ පුරවැසි අධ්‍යාපනය විෂය තුලින්. මම ගාල්ල අධ්‍යාපන කලාපයේ මානව ශාස්ත්‍ර ගුරු උපදේශක M.W.L.G. නිමාලි. අප පසුගිය පාඩමින් ඉගෙන ගත්තා පළාත් සභා, පළාත් පාලන ආයතන පිළිබඳව. අද මම ඔබ රැගෙන යන්නේ 10 ශ්‍රේණියේ 3 වෙන පාඩම් ඒකකය වෙත. දරුවනි, මම පළමුවෙන්ම ඔබව කැඳවාගෙන යනවා ඔබ සමාජය දෙසට. බලන්නකෝ, ඔයාලගේ ජන සමාජයේ විවිධ වෙනස්කම් වලින් යුක්ත වෙනවා. අපි බැලුවොත් අප ජීවත් වෙන ප්‍රදේශයේ විවිධ ජන වර්ග ජීවත් වෙනවා. ඒ වගේමයි මේ ජන වර්ග අදහන ආගම් විවිධයි. කතා කරන්නේ විවිධ භාෂාවන්, විවිධ සිරිත්තිරිත්. එහෙනම් මෙන්න මේ වගේ විවිධතා තියෙන සමාජ ක්‍රමයක් සමාජ විද්‍යාඥයින් හඳුන්වන්නේ බහුවිධ සමාජ කියලා. ඔබට පැහැදිලි ඇති මම කිව්වේ වර්තමානයේ ජන සමාජයන් විවිධ වෙනස්කම් වලින් යුක්තයි. විවිධ ජන වර්ග, විවිධ ආගම් අදහන ජනතාවක්, විවිධ භාෂාවන් කතා කරන ජනතාවක්, ඔවුන්ගේ සිරිත් විරිත් විවිධයි. මෙන්න මේ වගේ විවිධතා සහිත සමාජ ක්‍රමය සමාජ විද්‍යාඥයින් හඳුන්වන්නේ බහුවිධ සමාජ කියලා. මේ බහුවිධ සමාජවල ජීවත් වන ජනතාව තම අනන්‍යතාවය ආරක්ෂා කරගන්න ඔවුන්ටම ආවේණික වුණු සිරිත්තිරිත්, භාෂා, ආගම්, ඇදහිලි, සම්ප්‍රදායයන්, පුරුදු පවත්වාගෙන යනවා. අන්න ඒ නිසා දුවේ පුතේ එකම රටක වුණත් සංස්කෘතිය බහුවිධතාවයකින් යුක්ත වෙනවා. ඒ කියන්නේ එකිනෙකට වෙනස් වෙනවා. මෙන්න මේ වගේ සංස්කෘතීන් සහිත සමාජයන් අපි හඳුන්වනවා බහු සංස්කෘතික සමාජයක් කියලා. එහෙමනම් අද අපේ පාඩම තමයි බහු සංස්කෘතික සමාජය. මේ බහු සංස්කෘතික සමාජය ගැන කතා කරනකොට පළමුවෙන්ම අපි සංස්කෘතිය පිළිබඳව කතා කරන්නට ඕනේ. දුවේ පුතේ, සංස්කෘතිය පිළිබඳව විවිධ මත ඉදිරිපත් කරලා තියෙනවා සමාජ විද්‍යාඥයින්, දාර්ශනිකයින්. මම දැන් ඔයාලට ඉදිරිපත් කරන්නම් සංස්කෘතිය පිළිබඳව අදහස් ඉදිරිපත් කරපු තිදෙනෙක් පිළිබඳව. හොඳයි, T.B. ටයිලර්, චාල්ස් ඒ එල්වුඩ්, E.T. හීලර්, මෙන්න මේ සංස්කෘතිය පිළිබඳව අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. මේන් මම ඔයාලගේ අවධානය යොමු කරනවා T.B. ටයිලර්ගේ සංස්කෘතිය පිළිබඳව ඉදිරිපත් කරපු අදහස වෙතට. හොඳයි, දැනුම, ඇදහිලි, කලා, නීති, සිරිත්තිරිත්, ඇගීම් හා මිනිසා විසින් සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු ලෙස ලබා ගන්නා වූ පුරුදු, ඇබ්බැහිකම් හා හැකියාවන්ගේ සමස්තය සංස්කෘතිය බව තමයි ටීබී ටයිලර් ප්‍රකාශ කරලා දෙන්නේ. එහෙමනම් දරුවනි, මේ නිර්වචනය අනුව අපට පේනවා අපගේ සියලු ක්‍රියාකාරකම් හා සිතුම් පැතුම් සංස්කෘතියට අයිති වෙන බව. ඒ වගේමයි පුද්ගලයාගේ උපතේ සිට මරණය දක්වාම අපි කටයුතු කරන්නේ සංස්කෘතියකට අනුව. දැන් මම කිව්වේ ඔබට සංස්කෘතිය පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තියෙන සමාජ විද්‍යාඥයින් 3 දෙනෙක් පිළිබඳව. ටීබී ටයිලර්, චාල්ස් ඒ එල්වුඩ්, ඊටී හීලර්. හොඳයි, එහෙනම් අපි බලමු මෙන්න මේ අපි කියපු අපේ සියලු සිතුම් පැතුම් ක්‍රියාකාරකම් අයත් මේ සංස්කෘතිය තුළ තියෙන ලක්ෂණ මොනවද කියලා. හොඳයි, සමාජයේ සියලුම බලවේග මෙහෙයවන ලක්ෂණ සංස්කෘතියකට අයත්. එහෙනම් සංස්කෘතියකට අයත් අංග ලක්ෂණ විදියට අපි කලිනුත් කිව්වනේ ආගම, ඒ වගේම භාෂාව, කලා ශිල්ප, සිරිත්විරිත්, ආචාර ධර්ම, අධ්‍යාපනය, පවුල් පසුබිම, නීති රීති, තාක්ෂණය, දේශපාලනය, මෙන්න මේ වගේ තවත් ගොඩක් ලක්ෂණ තියෙනවා. මං ඔන්න ඒන් කිහිපයකට ඔබගේ අවධානය යොමු කළා. මීළඟට බලමුකෝ අපි මේ සංස්කෘතිය කියන්නේ එකම විදියට තියෙන දෙයක් නෙමෙයි. සංස්කෘතිය කාලයත් සමග වෙනස් වෙනවා. ඒ වගේම දියුණු වෙනවා, වර්ධනය වෙනවා. විවිධ සමාජයන්ට ආවේණික වුණු සංස්කෘතික ලක්ෂණ මේ සමාජයන් තුළ දක්නට ලැබෙනවා. එහෙමනම් ඔන්න සංස්කෘතිය මිහිවන බලවේග, එහෙම නැත්නම් ලක්ෂණ සංස්කෘතියට සංස්කෘතියක තියෙනවා. ඒ වගේම විවිධ සමාජයට ආවේණික වූ සංස්කෘතික ලක්ෂණ දකින්න ලැබෙනවා. හොඳයි, මම ඔයාලගේ පැවරුම වෙත යොමු වුණොත් දැන් මෙන්න මෙතනින් තමයි පළවෙනිම ප්‍රශ්නය අහලා තියෙන්නේ. පුංචි සටහනක දීලා තියෙනවා සංස්කෘතියකට අයත් අංග, එහෙම නැත්නම් ලක්ෂණ මේ සටහනට ඇතුළත් කරන්න කියලා. එහෙමනම් දැන් ඔබට පුළුවන් ආගම, භාෂාව, කලා ශිල්ප, සිරිත්විරිත්, ආචාර ධර්ම, අධ්‍යාපනය, පවුල් පසුබිම, නීති රීති, තාක්ෂණය, දේශපාලනය, මෙන්න මේ ආකාරයට ওই සටහනට සංස්කෘතියට අයත් අංග ලක්ෂණ ඇතුළත් කරන්න පුළුවන්. හොඳයි, මීළඟට අපි බලමු බහු සංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ මොනවද කියලා. දැන් කලින් කතා කළා වගේම බහු සංස්කෘතික සමාජයක විවිධ ජන වර්ගයන් ජීවත් වෙනවා. ඔබ දන්නවා අපේ සමාජය ගත්තොත් අපේ සමාජෙත් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග ඔය ආකාරයට විවිධ ජන වර්ග ජීවත් වෙනවා. ඒ වගේම මේ ජන වර්ග විවිධ ආගම් අදහනවා, විවිධ ආගමික විශ්වාස දරනවා. ඒ වගේමයි විවිධ භාෂා කතා කරනවා. එහෙමනම් බහු සංස්කෘතික සමාජයක මූලික ලක්ෂණයක් තමයි දුවේ පුතේ විවිධ ජන වර්ග, විවිධ ආගමික විශ්වාස දරන, විවිධ භාෂා කතා කරන පුද්ගලයන් එකට ජීවත් වීම. ඊළඟට බලමු අපි තවත් ලක්ෂණයක්. ඒ සංස්කෘතීන්ට ආවේනික සිරිත් විරිත් ආචාර ධර්ම පද්ධතියක් පවතිනවා. දැන් මම කිව්වේ ලක්ෂණ දෙකක්. එකක් තමයි විවිධ ජන වර්ග, විවිධාගමික විශ්වාස දරන, විවිධ භාෂා කතා කරන පුද්ගලයන් එකට ජීවත් වෙන බව. අනෙක් ලක්ෂණය තමයි ඒ සංස්කෘතීන්ට ආවේනික සිරිත් විරිත් ආචාර ධර්ම පද්ධතියක් පවතින. හොඳයි, තවත් ලක්ෂණයක් බලමුකෝ. එකම ජන කොටසක් තුල උනත් ප්‍රාදේශීය විවිධත්වයක් දකින්න පුළුවන්. උදාහරණයක් විදියට කිව්වොත්, දැන් අප ජීවත් වන්නේ පහත රට ප්‍රදේශයේ. ඒ වගේම අපේ උඩ රට ප්‍රදේශය තියෙනවා, රජ රට ප්‍රදේශය තියෙනවා, අනුරාධපුරය, පොළොන්නරුව වගේ පැත්ත අපි කියනවා රජ රට ප්‍රදේශය කියලා. දැන් මෙන්න මේ ප්‍රදේශවල ජනතාව භාවිත කරන භාෂාව උනත් ප්‍රාදේශීය වශයෙන් විවිධත්වයක් ගන්නවා, වෙනස්. ඒ වගේම ඔවුන්ගේ සිරිත් විරිත් උනත් ප්‍රාදේශීය වශයෙන් වෙනස්. හොඳයි, අපි බලමු දැන් මීළඟ ලක්ෂණය මොකක්ද කියලා. වර්තමානයේ ලෝකේ රටවල් දේශ සීමාවලින් එහාට ගිහින්, ඒ කිව්වේ දේශ සීමාවලින් ඔප්පට ගිහිල්ලා විවිධ ජාතීන් සමග සම්මිශ්‍රණය වෙලා බහු සංස්කෘතික සමාජයන් ගොඩනැගිලා තියෙනවා. වර්තමානයේ ලෝකේ රටවල් දේශ සීමාවලින් ඔප්පට ගිහිල්ලා එහාට ගිහිල්ලා විවිධ ජාතීන් සමග සම්මිශ්‍රණය වෙලා බහු සංස්කෘතික සමාජයන් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම දැන් ලෝකය විශ්ව ගම්මානයක් වෙලානේ. ඒ කිව්වේ තාක්ෂණය, සන්නිවේදනය දියුණුව නිසා ලෝකය එකම ගම්මානයක් බවට පත් වෙලා. ඒ වගේම තමයි සංචාරක ව්‍යාපාරයත් දියුණු වෙලා. එහෙනම් මෙන්න මේ නිසා සංස්කෘතික සම්මිශ්‍රණය වේගවත් වෙලා තියෙනවා. දැන් පැහැදිලි ඇති මම හිතන්නේ ඔබට මම මේ කියපු කාරණේ. හොඳයි, බලන්නකෝ, ලෝකය විශ්ව ගම්මානයක් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි තාක්ෂණය, සන්නිවේදනයේ දියුණුව, ඒත් එක්කම සංචාරක ව්‍යාපාරයේ දියුණුවක් ඇති වෙලා තියෙනවා. මේ නිසා සංස්කෘතික සම්මිශ්‍රණය වේගවත් වෙලා තියෙනවා. දැන් ඔන්න මම කිව්වේ බහු සංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ මොනවද කියලා. දැන් ඔබේ පැවරුම දිහාවටත් මේ ගමම්ම මම අවධානය යොමු කරනවා. දැන් එතනදි මං අහලා තියෙනවා බහු සංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ. හොඳයි, මාත් එක්කම දැන් ඔයාලත් මුමුණන්නකෝ. විවිධ ජන වර්ග, විවිධ ආගමික විශ්වාස දරන, විවිධ භාෂා කතා කරන පුද්ගලයන් එකට ජීවත් වීම. ඊ සංස්කෘතීන්ට ආවේනික සිරිත් විරිත් ආචාර ධර්ම පද්ධතියක් පැවතීම. එකම ජන කොටසක් තුල උනත් ප්‍රාදේශීය විවිධත්වයක් දැකිය හැකි වීම. වර්තමානයේ ලෝකේ රටවල් දේශ සීමාවලින් එහාට ගිහින් විවිධ ජාතීන් සමග සම්මිශ්‍රණය වී බහුසංස්කෘතික සමාජයන් ගොඩනැගීම. තාක්ෂණය, සංනිවේදනය, සංචාරක ව්‍යාපාරී දියුණුව නිසා ලෝකය විශ්ව ගම්මානයක් වී සංස්කෘතික සම්මිශ්‍රණය වේගවත් වීම. දැන් අපි කිව්වේ බහුසංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ. මීළඟට අපි කතා කරමු දුවේ පුතේ අපේ රට ගැන. අපේ රටෙත් ඔබ දන්නවා බහුසංස්කෘතික සමාජයක් තමයි පවතින. අපේ රටේ විවිධ ජනවර්ග ජීවත් වෙනවා. සිංහල, දෙමළ, දැන් දෙමළ කියලා අපි කිව්වොත් දරුවනේ කොටස් දෙකකට බෙදලා වර්ග කරන්න පුළුවන්. ශ්‍රී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ කියලා. ඊළඟට මුස්ලිම් ජනවර්ගයත් අපේ රටේ ඉන්නවා, ජීවත් වෙනවා. ඒ වගේමයි මැලි, බර්ග, මියාදී වශයෙන් විවිධ ජනවර්ග අපේ රටේ ජීවත් වෙනවා. ඔය ගමම්ම මම ඔයාලව යොමු කරනවා 2012 ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වපු ජන සංගණනයේ තොරතුරු වෙතට. මෙතෙන්දි කියනවා සිංහල ජනවර්ග 74.9% අප රටේ ජීවත් වෙන බව. ඒ වගේම දෙමළ, ශ්‍රී ලංකා දමිළ ජනතාව 11.2%ද, ඉන්දියානු දමිළ ජනතාව 4.1%ද ජීවත් වන බව. ඒ වගේම ශ්‍රී ලංකා යෝනක 9.2%. එම ජනසංගණනය අනුව වෙනත් ජන කණ්ඩායම් 0.05% ජීවත් වන බව තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. මීළඟට දැන් බලමු අපේ රටේ විවිධ ආගම් පවතින. ඔබ දන්නවා බෞද්ධ ආගමිකයන්, හින්දු ආගමිකයන්, ක්‍රිස්තියානි, එහෙම නැත්නම් කතෝලික ආගම අදහන අය, ඉස්ලාම් ආගම අදහන අය අපේ රටේ ඉන්නවා. එහෙනම් අපේ රටේ විවිධ ආගම් පවතින බවත් දැන් අපි දන්නවා. මේ ජනවර්ග භාවිත කරන භාෂාවන් විවිධයි. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවත් භාවිත කරනවා. ඒ වගේම මේ ජනවර්ග අතර ප්‍රාදේශීය වශයෙන් වෙනස්කම් පවතිනවා. එහෙමනම් බහුසංස්කෘතික ජන සමාජයක් විදියට අපට ශ්‍රී ලංකාවත් හඳුන්වලා දෙන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලංකාව ඊතරම් සංකීර්ණ නොවූ බහුසංස්කෘතියක්, එහෙම නැත්නම් බහුසංස්කෘතික සමාජයක් පවතින රටක්. දැන් සංකීර්ණ බහුසංස්කෘතික සමාජයන් පවතින රටවල් තමයි උදාහරණ විදියට ඉන්දියාව, ඇමරිකාව වගේ රටවල්. දැන් මම ඔයාලගේ පැවරුමටත් මේ ගමම්ම යොමු වෙනවා. ඉතින්දි අපි අහනවා ශ්‍රී ලංකාවේ ජීවත් වන ජනවර්ග ආගම් කිහිපයක් වගුවකට සටහන් කරන්න කියලා. දැන් ඔබට පුළුවන් ඇති සිංහල, දෙමළ, මුස්ලිම්, ඊළඟට බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ওই වගේ ජනවර්ග පිළිපද. මීළඟට අපි කතා කරමු ශ්‍රී ලංකාව බහුසංස්කෘතික සමාජයක් වීමට බලපෑ සාධක මොනවාද කියලා. එකක් තමයි ශ්‍රී ලංකාවේ පිහිටීම. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ගත්තොත් නේද, ඉන්දියන් සාගරයේ මැදේ තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම ඉන්දියාවට ආසන්නව පිහිටලා තියෙනවා. පෙර අපර දෙදිග වෙළඳ මධ්‍යස්ථානයක් විදියට අතීතයේ ඉඳලම අපේ රට කටයුතු කරලා තියෙනවා. ඒ වගේමයි දූපතක් විදියට තමයි පිහිටලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ පිහිටීම බහුසංස්කෘතික සමාජයක් වීමට බලපාලා තියෙනවා. ඊළඟට අපි බලමු සංක්‍රමණ. වෙනත් රටවල් වලින් අපේ රටට ඇවිල්ලා අපේ රටේ ජනතාව සමග මිශ්‍ර වෙලා ජීවත් වෙලා තියෙනවා. මේ සංක්‍රමණිකයන් විදියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් සංක්‍රමණික කණ්ඩායම් විදියට විජය ඇතුළු පිරිස. අපි දන්නවා ජනාවාස පිහිටුවා ගත්තා. ඒ වගේම විජයි කුමරිය ඇතුළු පිරිස, පණ්ඩුවස් දෙව් කුමරු ඇතුළු පිරිස, බද්ද කච්චායනා කුමරිය ඇතුළු පිරිස, මේ විදියට තවත් කියන්න පුළුවන් මිහිඳු හිමි ඇතුළු පිරිස, සංගමිත්තිරණිය ඇතුළු පිරිස, මෙන්න මේ විදියට සංක්‍රමණික කණ්ඩායම් පැමිණිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, වර්තමානීය වන විට සංචාරක කටයුතු, රැකියා, අධ්‍යාපනය, මෙන්න මේ වගේ විවිධ හේතුන් මත රටකින් රටකට සංක්‍රමණය වෙනවා. මේ නිසා ඒ සාධකත් බලපානවා ලංකාව බහුසංස්කෘතික සමාජයක් වීම කෙරෙහි. ඒ වගේමයි ආක්‍රමණ. අතීත කාලයේ ඉඳලම සේනගුත්තික ආක්‍රමණ, පණ්ඩු පාරින්ද ආක්‍රමණ, ඊළඟට පොළොන්නරු යුගයේ ගත්තොත් කාලිංග මාඝ ආක්‍රමණය, ඒ වගේම අපේ රටට යුරෝපා ජාතීන් පැමිණියා, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසීන්, මෙන්න මේ වගේ ආක්‍රමණ බහුසංස්කෘතික ජන සමාජයක් වීමට බලපෑවා. තවදුරටත් මේවා විස්තර කරන්න පුළුවන්. ඒ අයගේ සිරිත්තිරිත්, භාෂා, ගෘහ නිර්මාණ, මේ වගේ හැම දෙයක්ම අපේ සමාජයට එකතු වෙනවා. ඒ වගේම විලඳාමට විවිධ ජාතීන් පැමිණියා අතීතයේ සිටම. අරාබි ජාතීන්, ඉන්දියානුවන්, චීන ජාතිකයින්, යුරෝපා ජාතිකයින්, මේ විදියට විලඳාමට පැමිණි ජාතීන් බලපෑවා බහුසංස්කෘතික සමාජයක් ගොඩනැගින්. තවත් හේතුවක් තියෙනවා, ওই බ්‍රිතාන්‍යෝ අපේ රටේ වතුවවන්න ඇවිල්ලා එයාලට අවශ්‍ය ශ්‍රමය ලබා ගත්තේ දකුණු ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වාගෙන. එහෙනම් මෙන්න මේ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමත් බලපෑවා බහුසංස්කෘතික සමාජයක් වීම කෙරෙහි. හොඳයි, අපි අද කතා කරා සංස්කෘතිය කියන්නේ මොකද්ද, බහුසංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ මොනවාද, ශ්‍රී ලංකාව බහුසංස්කෘතික සමාජයක් විදියට මොන විදියේ තත්ත්වයකද පවතින්නේ, ශ්‍රී ලංකාව බහුසංස්කෘතික සමාජයක් වීම කෙරෙහි බලපෑ සාධක මොනවාද කියලා. අදට දරුවනේ අපි ඔතනින් පාඩම හමාර කරමු. නැවතත් ඔබ සමග එකතු වෙනවා මේ වගේම පුරවැසි අධ්‍යාපනයේ පාඩමකුත් අරගෙන.